You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් තතු විත්ති එකට කැටි කරලාගෙන එන මිනිත්තු කිහිපය ලෝවට විශේෂාංගය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. අපේ සුපුරුදු හිතවතාවිල්ලා ඉනෝ අදත් ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාවේ AFP ප්‍රතිජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර.
අමල්, ලෝකයේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තොරතුරු නම් බොහොමත්ම උණුසුම් නේද මේ දවස්වල?
ඔව් මදුර, දැන් සති හරියටම සති තුනක් වෙනවා මේ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පටන් අරගෙන. ඇත්තට ශ්‍රී ලංකාව දැන් නැවතත් ජාත්‍යන්තර සිරස්තරවලට දින පතාම වගේ එකතු වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
අපි ඒ පිළිබඳව වැඩි විස්තර SBS සිංහල සේවයෙන් වගේම SBS අපේ සිංහල Facebook පිටුවෙන් ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි, අපි අමල් අද දවසේදී ලෝවට විශේෂංගය ආරම්භ කරමු ඇමරිකාවෙන්. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙනවා. ඔබ දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වෙච්ච දවසේ ඉඳලා දවල මන්දිරයේ ඉන්න සේවක සේවිකාවන් නෙරපීම්, මේ වගේම ඉල්ලා අස්වීම් සහ මාරු කිරීම කියන කාරණා නිරන්තරයෙන්ම සිදුවෙනවා. මේකේ අලුත්ම බිල්ල බවට පත් වෙලා තියෙන්නේ ආරක්ෂකංශයේ ඉන්න දෙවෙනියා නැත්නම් නියෝජ්‍ය ආරක්ෂක උපදේශිකාවක් සේවෙන් පහ කිරීම. මේ කාරණාව පිටිපස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳත් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. අමල්, අපි කැමති මේ පිළිබඳව විස්තර දැනගන්න මුලින්ම.
ඔව් මදුර, ඇත්තටම මේ දෙවෙනියා හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශිකාව මීරා රිකාඩෙල් අයව ඉවත් කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යොමු වෙන්නේ කාලයක් තිස්සේ දවල මන්දිරය තුළ නොයෙකුත් සේවකයන් අතර අර්බුද ඇති වෙලා තිබුණට මේක තමයි ප්‍රථම අවස්ථාව මෙලානියා ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ අය ඍජුවම සම්බන්ධ වෙලා මේ විදිහට මීරා රිකාඩල් ඉවත් කරන්න අවශ්‍යයි කියලා ඇය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මේ ප්‍රසිද්ධ ප්‍රකාශයත් එක්කලා මීරාට ඒ තනතුරේ තවදුරටත් රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. ඒකත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයව ඉවත් කළා. ඉතින් අපි දන්න ඔබ මුලින් කිව්වා වගේම දවල මන්දිරයේ විශාල සේවක පිරිසක් මේ කිටි කාලයක් තුළ තනතුරු වලින් ඉවත් කළා තියෙනවා. මේ වෙනකොට 50කට අධික ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්, ඒ වගේම දේශපාලන වශයෙන් පත්වීම් ලැබපු අය ඒ තනතුරු වලින් ඉවත් කළා තියෙනවා. මේ සතියේ මේ විදිහට මීරා ඉවත් කරනවත් එක්කම තව කිහිප දෙනෙකුත් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී එම තනතුරුවෙන් ඉවත් කරන්නට ඉඩකඩ තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මෙතනින් තව ප්‍රධානම තැනක් ගන්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ කාර්යාලයේ ප්‍රධානියා හැටියට, එහෙම නැත්නම් ප්‍රධාන නිලධාරියා හැටියට කටයුතු කරන ජෝන් කෙලික් ලඟදීම ඉවත් වෙයි කියන කතාව ඇමරිකාවේ මාධ්‍ය තුළ මේ වෙනකොට සාකච්ඡා වෙමින් තියෙනවා. ඇමරිකාවේ මැරින් කෝ කියන ඒ හමුදා ඛණ්ඩේ ජෙනරල් වරේක් වශයෙන් හැටියට කටයුතු කරපු ජෝන් කෙලිත් දැන් අද හෙටම තනතුරෙන් ඉවත් වීමට ඉඩ තියෙනවායි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි, අපි ඊළඟට කතා බහ කරන්න යන්නේ එක්සත් රාජධානිය පිළිබඳව. බ්‍රෙක්සිට් කෙටුම්පත පිළිබඳව මේ ගෙවිගෙනන සතියේ ජාත්‍යන්තරයේ මහත් ආන්දෝලනයකට ලක් වෙච්ච ප්‍රවෘත්තියක් බවට පත් වුණා. තෙරේසා මේ ඒ අතර වැදගත් චරිතයක් උසලනෝ. තෙරේසා මේට තමන්ගේ නායකත්වයේ අහිමි වන ලකුණු පෙන්වන්නට තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තල මගින් වාර්තා කරනවා. මොකද තමන්ට සහය දුන්නු මන්ත්‍රීවරුන් එකින් එක තමන්ට පිටුපාන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ බ්‍රෙක්සිට් කෙටුම්පත සම්බන්ධයෙන්. අමල්, ඇත්තට මොකක්ද මේ වෙන්නේ?
මදුර, දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්බන්ධයෙන් දැන් දීර්ඝ කාලයක් මාස කීපයක් සාකච්ඡා කරලා තියෙනවා. මේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට දැන් ඒවා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමේ අවශ්‍යතාවයට පත් වෙලා තියෙනවා. නොවැම්බර් මාසේ 25 වෙනි මේ මාසේ 25 වෙනිදා වෙනකොට යුරෝපා සංගමයත් සමග ඒ අවසාන ගිවිසුමකට එළඹීමට නියමිතයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් සම්පූර්ණ ඉවත් වීම නැත්නම් මේ දික්කසාදය සම්පූර්ණ වෙන්න තියෙන්නේ එන අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනිදා වෙනකොට. ඉතින් තව ඉතාමත්ම කෙටි කාලයයි බ්‍රිතාන්‍යයට තියෙන්නේ මේ විදිහට යුරෝපා සංගමය සමග තමන්ගේ වෙන්වීම පිළිබඳ ඒ එකඟතාවේ ඇති කරගන්න. දැනට තෙරේසා මේ විසින් යෝජනා කරපු මේ ගිවිසුම යුරෝපා සංගමයේ සමග කොයි ආකාරයෙන්ද තමන් වෙන් වෙන්නේ, එතකොට කොයි ආකාරයෙන්ද තමන්ගේ දේශ සීමා පාලනය කරන්නේ, එතකොට දැනට යුරෝපා සංගමයේ රටවල් වල සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් මින් ඉදිරියට ඔවුන්ට ඒ රටවල් වල රැඳී හිටින්න කොයි ආකාරයෙන් ඉඩකට සැලසෙනවද, ඒකම යුරෝපා රටවල් වල පුරවැසියන් දැනට බ්‍රිතාන්‍යයේ විශාල පිරිසක් ඉන්න ඔවුන්ටත් තවදුරටත් නිදහසේ බ්‍රිතාන්‍ය රැඳී සිටීමට රස්සාවක් කිරීමට ඉඩකඩ තියෙනවද කියන කාරණාව පිළිබඳවත් එකඟතාවයකට ඇතිවන්නට තියෙනවා. ඒ වගේම වෙළඳාම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයත් යුරෝපා සංගමයත් එන අවුරුද්දේ මාර්තු මාසෙ 29 වෙනිදෙන් පස්සේ කොයි ආකාරයටද කටයුතු කරන්නේ, දැනට පවතින නිදහස් වෙළඳ ක්‍රමය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවද, ඒ එක්කම තීරුබදු සම්බන්ධයෙන් එපමණක් නෙවෙයි ගුවන් ගමන් වගේ දේවල් සම්බන්ධයෙන්ුත් එකඟතාවයක් ඇති කරගන්නට අවශ්‍යයි කියන කාරණාව තමයි දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් තෙරේසා මේ යෝජනා කරපු ඒ ඉවත් වීම පිළිබඳ ගිවිසුම දැන් ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා. මොකද ඇයගේ කැබිනට් මණ්ඩලයේම සෑහෙන පිරිසක් ඇයට මේ ගිවිසුම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය පළ කරලා තියෙනවා. ඇත්තටම මේ සතියේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වින්වන ඒ සාකච්ඡාවල අවසානයට කිට්ටු වෙනවත් එක්කම තමන්ගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු දෙදෙනෙක් ඉලාස්සලා තියෙනවා, උප ඇමතිවරු දෙන්නෙක් ඉලාස්සලා තියෙනවා, තවත් කිහිප දෙනෙකුත් මේ ආකාරයට තෙරේසා මේගේ කැබිනට්ුවෙන් ඉවත් වීමට නියමිතයි. ඉතින් අය ඇත්තටම ඉතාමත්ම අසීරු තත්වයක ඉන්නේ. මොකද තමන්ගේ පාර්ලිමේන්තුවෙන් මේ එකඟතාව එහෙම නැත්නම් මේ ගිවිසුම ඒ ගිවිසුමට අනුකූලතාව එහෙම නැත්නම් ඒකට ඔවුන්ගේ අනුමැතිය ලබා ගන්න ඔන්න මෙන්න තියෙනකොට දැන් තෙරේසා මේගේ අගමැතිකමට ඇත්තටම විශාල තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විශාල බලආරගලයකුත් දැන් ඇති වෙලා තෙරේසා මේ තමන්ගේ තනතුරෙන් ඉවත් වීමට ඉතාමත්ම ආසන්න තැනකට ඇවිල්ලා තියෙනවා. මේ නිසා තමයි අද බ්‍රිතාන්‍ය රජය ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. නමුත් තෙරේසා මේ බොහොම තදින් කියා සිටිනවා ඇය මේ කාරණාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීම ඒ තමන් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම බ්‍රිතාන්‍ය ජනතාව ජනමත විමසුමකදී ඉල්ලපු විදිහට ඒ කාරණාව ඉෂ්ට කිරීමට අය බැඳී ඉන්නවයි කියලා නොයෙකුත් අයගෙන් ඉල්ලීමක් කළ තිබුණා. මේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉල්ලීමට ඊට කලින් ඇති කරපු ජනමත විමසුමට අමතරව තවත් ජනමත විමසුමක් පවත්වන්නටයි කියලා. මොකද මේ වෙනකොට බ්‍රිතාන්‍ය පුරවැසියන් මේ කාරණාව සම්බන්ධයෙන් තමන්ගේ අදහස වෙනස් කරගෙන තියෙනවා. මොකද බ්‍රිතාන්‍යයට විශාල මුදලකුත් මේ දික්කසාදේ නිසා බ්‍රිතාන්‍යයෙන් යුරෝපා සංගමට ගෙවන්නත් සිද්ධ වෙනවා කියන කාරණාව අතුවෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ පවුම ඒකේ අගයත් අඩු වෙලා තියෙනවා මේ අර්බුදකාරී තත්ත්වය සහ අවිනිශ්චිත තත්ත්වය නිසා. ඒ නිසා ලොකු ප්‍රශ්නයකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පමණක් නෙමෙයි මුළු ආර්ථිකයම මේ අවස්ථාවේදී මූණ දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
හොඳයි අමල්, අපි ඊළඟට කතා බහ කරමු. පසුගිය ඔක්තෝබර් 2 තුර්කී ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන්ව ඝාතනයට ලක්වෙච්ච සෞදි ජනමාධ්‍යවේදී ජමාල් කෂෝගි පිළිබඳව මේ ඝාතනයේ තවත් අලුත්ම තීන්දුවක් ලැබිලා තිනවා. අපි කැමති මේ තීන්දුව පිළිබඳව දැනගන්න.
ඔව් මදුර, මේ කෂෝජි ඝාතනයට ලක් වුණා කියන කාරණාව සෞදි අරාබියාව පිළිගත්තා. ඒකම මේ ඝාතනයේ සිද්ධ වෙච්ච ආකාරය ඒකම ඌව ඉස්තාන්බුල් නුවර පවත්වන උන්ගේ කොන්සල් කාර්යාලය තුලදී මේ ඝාතනය සිද්ධ වුණා කියන කාරණාවත් සෞදි අරාබියාව පිළිගත්තා. මේ පිළිගැනීම උනේ අතරම අතිශය වශයෙන් ජාත්‍යන්තර බලපෑමක් ආවට පස්සේ විශේෂයෙන්ම තුර්කිය සහ අනෙකුත් යුරෝපා රටවල් ඒ වගේම ඇමරිකාවත් මේ කාරණාවේදී සෞදි අරාබියාවට ලොකු දැඩි බලපෑමක් කරලා ඔවුන් විසින් ඔවුන්ට ලබාගත් බුද්ධි තොරතුරු ආශ්‍රයනුත් සෞදි අරාබියට කියලා තිබුණා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වන්නට කියලා. දැන් සෞදි අරාබියාවේ තමන්ගේ ඔටුනු හිමු කුමාරයාට ඇඟිල්ල දික් වෙනවත් එක්කම මේ කාරණාව සම්බන්ධයෙන් දැඩි ලෙසම වුන් ප්‍රතික්ෂේප කරා. ඔටුනු හිමි සල්මන් කුමරු මේ කාරණාවට කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔහුගේ ඍජු සම්බන්ධතාවයක් කිසි වක්‍රවත් ඔහු මේකට සම්බන්ධ නැහැ. නමුත් සෞදි අරාබියාවේ බුද්ධ්‍යංශ කණ්ඩායමක් රජයේ අනුදැනුම නැතිව මේ ඝාතනය සිද්ධ කරයි කියලා. ඉතින් ඒ අනුව සෞදි අරාබියාවේ නීතිපතිවරයා මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් දැන් 21 දෙනෙක් කෂෝජීගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් සැකකරුවන් හැටියට නම් කරලා තියෙනවා. ඒකෙන් 5 මේ වෙනකොට ඔවුන්ට නඩු දැමලා තියෙනවා මේ ඝාතනයට ඍජුවම සම්බන්ධයි කියලා. ඉතින් සෞදි අරාබියාව කියන්නේ මේ පුද්ගලයන් 5 මරණ දණ්ඩනයට නියම කිරීම දක්වා ඔවුන් කටයුතු කරනවායි කියලා. ඊට අමතරව මේ ඝාතනයට සම්බන්ධ වෙච්ච ඒකට මොනෑම් විදියකින් හෝ දායකත්වයක් දක්වපු පිරිසක් ඉබේ ආකාරයට දැනට අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා කියලා. ඒ මුළු පිරිසම ඒ සංඛ්‍යාව 21ක් බවට සෞදි අරාබියාව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කෙසේ වුණත් මදුර මේ වෙනතුරුත් ජමාල් කෂෝගීගේ මලසිරුරට මොකද්ද වුණේ කියන කාරණාව පිළිබඳව කාටත් නිශ්චිත වශයෙන් තොරතුරක් ලැබිලා නැහැ. තුර්කිය විශ්වාස කරා ජමාල් කෂෝජීව සිරුර කුඩා කොටස් වලට කපලා පසුව ඇසිඩ් වල ඒක ඔබලා ඇසිඩ් භාජනයක ඔබලා මේ කොටස් දිය කර හරිනට ඇති කියලා. නමුත් සෞදි අරාබියා මේ වෙනකොට කියලා තියෙන්නේ ජමල් කෂෝගේ ඝාතනයෙන් පසුව ඔහුගේ සිරුර ඉස්තාන්බුල් නුවර තමන්ගේ ඒජන්තවරයෙකුට බාර දුන්නා. ඊට පස්සේ මේ සිරුර සම්බන්ධයෙන් මොකක්ද උනේ කියන කාරණාව ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ ගෙවිගෙන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච වැදගත් සහ උණුසුම් තොරතුරු පිළිබඳව. අපේ ලෝවට විශේෂංගෙන් ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගෙන ඉන්නේ FP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අපි ඊළඟට අවධානය යොමු කරමු පසුගියදා සිද්ධ වෙච්ච තවත් ඛේදවාචකයක් සම්බන්ධයෙන්. ඔබ දන්නවා ඉන්දුනීසියාවේදී ලයන් යා ගුවන් යානාවක් කඩන් වැටි විශාල අනතුරක් සිද්ධ වුණා. මේකේ පරීක්ෂණ තවමත් සිද්ධ වෙනවා. මේ වන විට ඇඟිල්ල දික් වෙනවා ගුවන් යානයට, විශේෂම මේ එන්ජින් මේ තියෙන දෝෂ නැත්නම් එන්ජින්ම නැවැත්වීමේ ඒ පද්ධතියේ හරි හැටි සන්නිවේදනයක් සිද්ධ වුණේ නැහැයි කියලා. මොකද්ද මේ කතාව?
ඔව් මදුර, මේ ගුවන් යානයේ ඔක්තෝබර් 29 වෙනිදා මේක මුහුදට කඩා වැටීමත් එක්කලා ඒ ගුවන් යානයේ ගමන් කරපු සියලුම දෙනා ජීවිතක්ෂයටපත් වුණා. 189 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. ඒක මේක ඇත්තටම මදුර අලුත්ම වර්ගයේ ගුවන් යානය. බෝයිං 737 කියන ගුවන් යානය දැන් දශක ගානක ඉඳලා ගුවන් සමාගම් වල ඒ සේවයට යොදවලා තිබුණට මේ අනුතුරට පත්වෙච්ච ගුවන් යානය 737 මැක්ස් කියන අලුත්ම වර්ගයේ, කියන්නේ අගෝස්තු මාසෙ විතර වගේ තමයි මේ ගුවන් යානය නිෂ්පාදනය කරලා මේ ගුවන් සමාගම තමන්ගේ සේවාවන් වලට මේ ලබාගෙන තියෙන්නේ. මේ මෙතරම් අලුත් ගුවන් යානයක් මොකද මේ විදිහට කඩා වැටෙන්නේ කියන එක කාර්මික දෝෂයක්ද, එහෙම නැත්නම් නියමුවාගේ දෝෂයක්ද කියන කාරණාව පිළිබඳව දැන් ගුවන් යානයේ ඒ කළු පෙට්ටි, එහෙම නැත්නම් ඒ අවශ්‍ය දත්ත ලබාගෙන දැන් එක්තරා විදිහකට අවසාන මොහොත දක්වා මේ ගුවන් යානයට මොකද්ද උනේ කියන කාරණාව පිළිබඳව විශේෂඥයන්ට දැන් හොඳ ඇත්තටම අවබෝධයක් ලැබිලා තියෙනවා මොකද්ද වෙන්නට ඇත්තේ කියලා. මෙතනදී බෝයිං සමාගම විසින් මේ අලුත්ම ගුවන් යානය නිෂ්පාදනය කිරීමේදී ඒ එන්ජිම පාලනය කිරීමේ ඒ පද්ධතිය, පරිගණක පද්ධතිය එක්තරා යම්කිසි වෙනස්කම් කිහිපයකට ලක් කළා කියලා වාර්තා වෙනවා. මේ ගුවන් යානේ, මේ 737 මේ වර්ගයේ ගුවන් යානේ එන්ජින් වල බර සාමාන්‍ය 737 ගුවන් යානයකට වඩා වැඩි බරකින් යුත් එකක් නිසා මේකේ ඒ ගුවන් ගමන සහ ඒ එන්ජිමේ වේගය පාලනය කිරීම පිළිබඳ ඒ පරිගණක මෘදුකාංග එක්තරා වෙනසකට ලක් කළා තිබුණයි කියලා කියනවා. ඒ වෙනස සහ ඒ වෙනස අනුකූලව ගුවන් නියමුවන් කොහොමද මේ ගුවන් යානය පාලනය කර යුත්තේ කියන කාරණාව ඇත්තටම ගුවන් සමාගම් වලට හෝ ගුවන් නියමුවන්ට නිසි ආකාරයට ලබා දුන්නේ නැtei කියන කාරණාව ඇමරිකාවේ ඒ ගුවන් යානාවල ආරක්ෂාව පිළිබඳ බලධාරීන් දැන් අනාවරණය කරගෙන තියෙනවා. මේ අනුව බෝයිං සමාගම මේ වෙනකොට මේ 737 මැක්ස් කියන වර්ගයේ ගුවන් යානා දැනට පාවිච්චි කරන ගුවන් සමාගම් වලට ඒ අලුත් දැනුවත් කිරීම කළා තියෙනවා. ඒක කරලා තියෙන්නේ මේ අනතුරට පසුයි. ඉතින් දැන් ඒ පරීක්ෂණවල, එහෙම නැත්නම් මේ ගුවන් අනතුර සම්බන්ධයෙන් කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට බෝයිං සමාගමට ඔවුන් දෝෂ දර්ශනට ලක් වෙනවා. ඔවුන් නිසි ආකාරයට මේ ගුවන් යානය පාවිච්චි කරන සමාගම් වලට ඒ උපදෙස් ලබා දුන්නේ නැහැ කියලා.
හොඳයි, අපි අවසාන වශයෙන් අදවසේදී අවධානය යොමු කරන්නේ ඉන්දියාවට. ඉන්දියාවේ අග්‍රා නුවර කියනකොටම අපිට කනවැකින්නේ, වගේම අපිට හිතට එන්නේ, අපිට මැවෙන්නේ ටජ්මහල. නමුත් ඊයේ දවසේදී ඉන්දියාවේ අග්‍රා නුවරින් තවත් අසාමාන්‍ය ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ තමයි කුඩා දරුවෙකු වඳුරෙකු විසින් දැහැගෙන යාම. අමල්, අපි මේ ප්‍රවෘත්තියත් සමගින් අදවසේදී අපේ ලෝවට විශේෂංගය සමාප්ත කරමු.
ඔව්, ඇත්තටම මදුර මේක ඉතාමත්ම ඛේදජනක කතාවක්. මවක් තමන්ගේ දවස් 12ක් වයසැති දරුවාට කිරි දෙමින් තියෙන අවස්ථාවේදී වඳුරෙක් මේ දරුවාව පැහැරගත්තයි කියලා. එතකොට මේ දරුවා සොයා ගැනීම සඳහා ඉන්දියාවේ ඒ බලධාරීන් සෑහෙන මහන්සියක් ගත්තයි කියන. නමුත් ඔවුන්ට මේ දරුවා නිර්පද්‍රිතව සොයා ගන්නට බැරි වුණා. පසුව දරුවාගේ මලසිරුර ඔවුන්ට සොයාගන්න පුළුවන් වුණා. දරුවාගේ මුහුණටත් බෙල්ලටත් සිදුවෙච්ච ඒ පහර දීම, එහෙම නැත්නම් සපා කෑම් නිසා මේ දරුවා මිය ගියයි කියලායි වාර්තා වෙන්නේ. මේ අග්‍රනුවර අපි දන්න තාජ්මහලට ඉතාමත්ම ප්‍රසිද්ධ තැනක් තමයි. නමුත් ඒ ප්‍රදේශයේ මදුර 10,000කට අධික වඳුරන්ගේ ජනගහනයක් තියෙනවායි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් ඉන්දියාවේ මුළු වඳුරන්ගේ ජනගහනය මිලියන 50ක් විතර වගේ කියලා ඔවුන් හඳුනගෙන තියෙනවා. ඉතින් මේ වඳුරන්ගෙන් වෙන ප්‍රහාර නිරන්තරයෙන් නොයෙකුත් ස්ථානවල වාර්තා වෙනවා. ඒකම විශේෂයෙන්ම ඉන්දියාවේ අගනුවර නවදිල්ලියෙත් මේ විදිහේ පහර දීම් තියෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් ඉන්දිය බලධාරීන්ට විශේෂ අවධානයක් යොමු කරන්න තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අවුරුද්දකට 2,000කට 3,000කට අධික පිරිසක් මේ වඳුරන්ගෙන් ප්‍රහාරයට ලක් වෙනවා. ඉතින් මේ වඳුරන්ගේ ප්‍රහාරය කියලා කියන්නේ මදුර ඔවුන් ඇත්තටම මේ ජලදීපිකා රෝගය වගේ දේවලුත් මේ වඳුරන් නිසා පැතිරෙනවා. ඉතින් මේක දැන් ඇත්තටම විශාල තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි ලෝවට විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූතන වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ සුපුරුදු විදියටම ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අමල්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.